ஆஸ்திரேலியாவில் டிமென்ஷியா ரோகே பிரிவந்தம் அவதான யோமுக்கரணமே செப்டம்பர் மாசேதி எஸ்பிஎஸ் சிங்கள குவானிதுரியன் அபிசோதானம் டிமென்ஷியா வளர்ந்துனு புத்கலே குட்ட ஆஸ்திரேலியாவத்துல அத்தி நீத்திமே ஐத்தின் மொனோதிக்கின காரணே பிரிவந்த வேதகத் சாக்காட்சாவ கொபுத்தினேனது ஏ சந்தாத தவசை அப்ப சமக சம்பந்த வேணும் மெல்பர்ன் ஒரு பேரிஸ்ட வரியாக சக சொலிஸ்ட வரியாக லிச கட்டியத்து கரண நீதிஜன் டிஷ்னி கால் கொட்டுவே அசமான மகாத்மிய ஆய்போவான் ஒபுத்துமியது
ஆய்போவான் அத்தினி
மா முடின் ஒபுகின் தனகான கேமதி டிஷ்னி ஆஸ்திரேலியாவுத்துடு டிமென்ஷியா வேதி புத்கலே குட்ட அனைக்குத் சாமானி சிவில் புரிவசிய குட்ட ஏத்தி ஐதீன் ஹா சமான ஐதீன் ஹிமி வெனவது எம் நத்னம் ஏவ வெனாஸ் வென்னி கொய் வித்தியக்கிந்த
ஓ அத்தினி தென் ஆஸ்திரேலியாவ துள்ள கிரியாத்மக வின டிமென்ஷியா ரோகின் அதால நீத்திய முழின் முழுமுனின் வகை பதனாம் வண்ணே பிரிசம்ஷன் ஆஃப் கெப்பாசிட்டி ஏகனே ஸ்வாங் தீரண கனீமட்ட யம் புத்கலே குட்ட ஹக்கியாவ அத்திபாவட்ட தியன பூர்ண நிகமனைய කියන ඒ ජාත්‍යන්තර මූලධර්මයේ මත පිහිටලා. ඉතින් යම් පුද්ගලයෙක් වෛද්‍ය පරීක්ෂණයකින් එම පුද්ගලයාට ඩිමෙන්ෂියා කියන රෝගී තත්ත්වයේ තියෙන බවට තහවුරු කරන තුරු ඕනම පුද්ගලයෙක්ට තනිවම තීරණ ගැනීමේ හැකියාව ඇති බවට තමයි ඔස්ට්‍රේලියාවේ සඳහන්නේ. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයේ කියන්නේ අදියරු තුනකින් පුද්ගලයෙක් තුර දකින්න පුළුවන්. ඒ කියන්නේ මුල් අවධිය ඊට පස්සේ මධ්‍යම අවධිය සහ උග්‍ර අවධිය. ඉතින් මේ අවදි වල මං කිපු මුල් අවධිය සහ මධ්‍යම අවධිය වගේ ඩිමෙන්ෂියා තත්ත්වයේ තියෙන රෝගීන්ට යම් යම් සීමාකාරී තත්ත්වයන් මත අනෙක් සාමාන්‍ය පුද්ගලෙක් වගේම සමාජයේ එදිනෙදා ජීවිතේ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. අර උග්‍ර අවධියට ආව රෝගීන්ට තමයි යම් යම් සීමාවන් මේ පැනවෙන්නේ. ඉතින් අපි මෙහෙම උදාහරණත් එක්ක කතා කරොත් රැකියාවක් කරන අවස්ථාවකදී යම් පුද්ගලෙක්ට ඩිමෙන්ෂියා තත්ත්වයක් තියෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණ මගින් නිගමනයකට ඇවිල්ලා තියෙනවා නම් ඒ පුද්ගලයාට ඩිමෙන්ෂියා තියෙන නිසාම ඔවුන්ගේ රැකියාව අහිමි වෙන්න බෑ. ඒ කියන්නේ එහෙම දෙනවා කියලා සේවා මේ යෝජකයාට එයාව රැකියාවෙන් අස් කරන්න බෑ. ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව තුළ තියෙන නීති විශේෂයෙන්ම 1992 ඩිසබිලිටි ඩිස්ක්‍රිමිනේෂන් ඇක්ට් එකේ පාර්ට් 2 වල සෙක්ෂන් 21 වල මේ සඳහන් වෙනවා මේ වගේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයක් තියෙන සේවා දායකයන්ට සේවා යෝජකයන් විසින් උපකාර කළ යුතුයි කියලා. ඒ කියන්නේ ඔවුන්ට රැකියාව කිරීමේදී රැකියාව පහසු වෙන විදිහට වාතාවරණය සලස්සලා දෙන්න ඕන කියලා. ඉතින් එහෙමත් කරලා ඔවුන්ට උපකාරත් ලබා දීලා ඒත් ඔවුන්ට සේවා ස්ථානයට සේවය සලසා දීමටත් අපහසුයි නම් විතරයි. ඒ කියන්නේ අර උග්‍ර ඩිමෙන්ෂියා තත්ත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවකදී විතරයි රැකියාවෙන් ඔවුන්ට අස් වෙන්න කියලා යෝජනා කරන්න පුළුවන්. ඉතින් එතකන් ඔවුන්ට සේවස්ථා ඒ කියන්නේ රැකියාව කිරීමේ අයිතිය එහෙම නැති වෙන්නේ නැහැ, නැති කරන්න බෑ. ඒ විදිහට තමයි ඔස්ට්‍රේලියානු නීති පද්ධතිය සකස් කරලා තියෙන්නේ. ඒ වගේම ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයේ තියෙන පුද්ගලයන් සමහර වෙලාවට ඒගොල්ලෝ අතින් ෂොප් ලිෆ්ටින් ඒ කියන්නේ අමතක වෙලා දැන් බඩුවක් ගන්න යනවා අර ඩිමෙන්ෂියා තත්ත්වයට පත් වෙලා ඒකට සල්ලි ගෙවන්නේ නැතුව බඩු අරගෙන එළියට එනවා. ඉතින් එතකොට ඒක අපරාධමය වරදක් වෙනවානේ. එතකොට ඒ වගේ තත්ත්වයකදී අපරාධ නීති යටතේ ඔවුන්ට එහෙම දඬුවම් කිරීමට බෑ. ඉතින් ඒ වගේ නීතිය තුළ ඒගේ පුද්ගලයන්ට මේ විදිහට සහනයන් තත්ත්වයේ නිසා ලබා දෙනවා. ඒ වගේම ගත්තොත් දැන් ඔස්ට්‍රේලියාවේ නීතිය තුළ ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයි. එතකොට ඡන්දය ප්‍රකාශ කිරීම පැහැර හරින්න බෑ. හැබැයි ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය තියෙන බවට නිගමනය කරපු පුද්ගලයන්ට සමහර වෙලාවට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකියාවක් තියෙනවානේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අර උග්‍ර ඩිමෙන්ෂියා තත්ත්වයේ පවතින කට්ටියට මෙන්ටල් කැපැසිටි කියන එක නෑ කියලා හිතනවා. එතකොට ඒගොල්ලොන්ට තීරණ ගැනීමට තාර්කික තීරණ ගැනීමට හැකියාවක් නැහැ කියලා මේ උපකල්පනය කරනවානේ. එතකොට එහෙම පුද්ගලයන්ට දැන් ඡන්දය දැම්මේ නැහැ කියලා ඔවුන් වරදක් කරා කියලා වරද කරුවන් කරන්නට බැහැ. හැබැයි ඒ බවට ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ෂන් කමිෂන් එකට වෛද්‍ය සහතිකයකුත් එක්ක දන්වලා දන්වා සිටිය යුතුයි. ඉතින් එහෙම දැන්නොත් ඔවුන්ට මේ ඡන්දය දැම්මේ නැහැ කියලා ඒගොල්ලොන්ට ඒගොල්ලොන් දර මේ දඩයක්ට එහෙම නියම යට කරනවානේ, නියම කරනවානේ. ඉතින් ඒ දඩයක් ගෙවන්න තියෙන දඩ මුදලකට යටත් වෙන්න තියෙන අවස්ථාව එතකොට මං කරවා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාපදවීම ගත්තොත් දැන් ගොඩක් වෙලාවට මේ ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයක් තියෙනවා කියලා නිගමනය කරලා තියෙන රෝගීන්ට ඒගොල්ලොන්ගේ ඩ්‍රයිවර්ස් ලයිසන් එක රිනියව් කරනකොට සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕන. ඒ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලයත් එක්ක තමයි තීරණය කරන්නේ ඒගොල්ලන්ට ඩ්‍රයිවර්ස් ලයිසන් එක රිනිව් කරනවද නැද්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට තුන්වෙනි අදියරේ උග්‍ර සහ ඒගොල්ලෝ අතින් ලොකු රිස්ක් එකක් සමාජයට තියෙනවා කියලා කෙනෙක් ඩ්‍රයිව් කරොත් අනතුරුදායක වෙන්න පුළුවන් කියන තත්ත්වයකට තීරණය කරන රෝගීන්ට රීදුළු බලපත්‍රයක් ලබා ගන්න එක ගැන ඉතින් මේ ඒගොල්ලොන්ගේ වෛද්‍ය වාර්තා මත තමයි තීරණය කරන්නේ. ඒ වගේම ගුවන් ගමන් යෑමේදී ඔස්ට්‍රේලියානු නීතිය තුළින් ගොඩක් වෙලාවට මේ රෝගීන්ට ගොඩක් උපකාර සපයනවා. සමහර වෙලාවට ඔවුන් සමග ඔවුන්ට උදව් සඳහා යන මේ පුද්ගලයන්ට ඔවුන්ගේ ගුවන් ටිකට් පත ට එකනේ එක මේ අඩු මුදලට ගුවන් ටිකට් පත් නිකුත් කරන අවස්ථාවක් තියෙනවා. එතකොට හැබැයි ඒක දන්නා සිටින්න ඕන. මේ මම යන්නේ මේ ඩිමෙන්ෂියා රෝගීන් පසු වෙන පුද්ගලයෙක්ගේ සහායට උපස්ථානයට. ඒක දැන්නොත් ඒ එයාලයින්ස් වලින් ගොඩක් මේ මූල්‍යම සහන ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පුද්ගලයෙක්ට, ඒ කියන්නේ මනසෙහි බුද්ධියෙන් ඇති පුද්ගලයෙක්ට තමයි තමන්ගේ අන්තිම කැමති පත්‍රය ලියන්න පුළුවන්. හැබැයි ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පත්වෙන පුද්ගලයන්ට අන්තිම කැමති පත්‍රයක් ලිවීමට හැකියාවක් නැහැ. ලීගල් කැපැසිටි එකක් ඔස්ට්‍රේලියානු නීතිය තුළ නැහැ.
ඔව් නිශ්නි, යම්කිසි පුද්ගලයෙක් ඩිමෙන්ෂියාව රෝගී තත්ත්වයෙන් පෙළෙන බවට වෛද්‍ය නිර්දේශ මගින් සනාථ වුණු පසුව එම පුද්ගලයාට තම දේපළ සහ වත්කම් පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සම්බන්ධව ඔස්ට්‍රේලියානු නීතිය සඳහන් වන්නේ කොයි ආකාරයකින්ද?
දැන් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයකින් පත්වන පුද්ගලයෙක්ට අර තීරණය කරපුවාම ඔවුන්ගේ රෝගී තත්ත්වයේ ඒ අධීරයන් කියන්නේ බොහෝ වෙලාවට අපි මේ සැලකිලට ගන්න අර තුන්වෙනි අධීරයේ උග්‍ර තත්ත්වයේ පසුවන පුද්ගලයන්ට ඇත්තටම ලීගල් කැපැසිටි එකක් නැහැ කියන එක, අර ඕනම පුද්ගලයකට ලීගල් කැපැසිටි එකක් තියෙන කියන පූර්ව නිගමනේ මේ පුද්ගලයන්ට අදාළ වෙන්නේ නැහැ, ඒක බිඳෙනවා. එතකොට මේගොල්ලොන්ව තීරණය කරන්නේ මේගොල්ලොන්ට ලීගල් කැපැසිටි එකක් නැහැ කියලා. එතකොට ඔවුන්ට කොන්ට්‍රැක්ට්ස් agreements ඒ වගේ ගිවිසුම් වලට එළඹීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීමටත් හැකියාවක් නැහැ. ඒ හැකියාවන් නැති වෙනවා. එතකොට ඒ හින්දම ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් කටයුතු කිරීමට, ඒ පිළිබඳ තීරණ ගැනීමට, ඒ වගේම ඔවුන්ගේ මූල්‍යම කටයුතු පිළිබඳ තීරණ ගැනීමට, ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය medical treatments ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ඔවුන්ට තනියම තීරණ ගැනීමට හැකියාවක් නැහැ. ගොඩක් වෙලාවට පවුලේ සමාජිකයන්ට සිද්ධ වෙනවා මේ පුද්ගලයාට තනියම තීරණයක් ගන්න බැරි නිසා ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන්, මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීරණ ගැනීමට වෙනත් පුද්ගලයෙකු, ඒ කියන්නේ අපි කියන්නේ ඇටර්නිවරයෙක් පත් කරගන්න උසාවියේ නියෝගයක් ගන්න සිද්ධ වෙනවා. ඒක ඇත්තටම හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. ගොඩක් වෙලාවට ඒ ප්‍රාන්තයේ තියෙන සිවිල් ඇඩ්මිනිස්ට්‍රේටිව් ට්‍රයිබියුනල් කියලා එකක් තියෙනවා. මෙල්බන් මේකන් වික්ටෝරිය ප්‍රාන්තේ නම් වීකැට් කියලා අපි එකට හඳුන්වන්නේ. ඉතින් වීකැට් එකට හරි ඒ ප්‍රාන්තයට අදාළ ඒ ට්‍රයිබියුනල් එකට ඉල්ලුම් පත්‍රයක් බාර දීලා ලීගල් කැපැසිටි එකක් නැති ඒ පුද්ගලයා වෙනුවෙන් ඇටනිවරයෙක් පත් කරන්න කියලා ඉල්ලීමක් කරලා ට්‍රයිබියුනල් එකේ කෝට් ඕඩර් එකකින් තමයි සුදුසු පුද්ගලයෙක්ව පත් කරගන්න වෙන්නේ. එතකොට ඊට පස්සේ පත් කරගන්න පුද්ගලයා හරහා තමයි ඒ පුද්ගලයාගේ දේපළ සම්බන්ධයෙන් අපි කියනවා ස්ටැටියුටරි විල් එකක්. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක කැමැත්තක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දේපත් කරගන්න ඇටනිවරයා හරහා ඔවුන්ගේ මූල්‍යම කටයුතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මූල්‍යම කටයුතු සම්බන්ධයෙන් තීරණ ගන්න පුළුවන්. ඒ වගේම ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මෙඩිකල් ට්‍රීට්මන්ට් ප්ලෑන්ස්, ඒ වගේම කොයි වගේ බෙහෙත්ද මේ පුද්ගලයාට ලබා ගන්න ඕන, පුද්ගලයාට කොයි වෛද්‍යවරයා ළඟටද යන්න ඕන, ඒ වගේ සමහර ට්‍රීට්මන්ට් ප්ලෑන්ස් තියෙනවා ඒ පුද්ගලයා අකමැති වෙන්න පුළුවන්. එතකොට ඒවා ප්‍රතික්ෂේප කරන්න, ඒ වගේ තීරණ ගන්න ඒපත් කරගන්න ඇටර්නිවරයා හරහා තමයි සිදු කරගන්න වෙන්නේ.
ඔනිෂ්නි, මේ ඩිමෙන්ෂියා තත්ත්වය හඳුනා ගැනීමට පෙර යම්කිසි පුද්ගලයෙක් විසින් තමන්ගේ දේපළ වත්කම් සහ මූල්‍ය ඉතුරුම් සම්බන්ධව ගෙන තියෙන නීතිමය තීරණ පිළිබඳ වගකීම එම රෝගී තත්ත්වය හඳුනා ගැනීමෙන් පසුව පැවරෙන්නේ කාටද?
මේ සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ, يعني අපිත් හැම වෙලේම පුද්ගලයන් අවවාද කරන්නේ තමන් මනස සිහි බුද්ධියෙන් සිටින අවස්ථාවේදී තමන්ගේ දේපළ මූල්‍යම කටයුතු සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් තීරණ ගැනීමට තමන් විසින්ම තමා කැමති පුද්ගලයෙක්ව පත් කරන්න කියලා. දේපළ සම්බන්ධයෙන් ගත්තොත් ගොඩක් වෙලාවට තමන් සෞඛ්‍ය සම්පන්නව ඉන්න අවස්ථාවේදී තමන්ගේ අන්තිම කැමති පත්‍රය ලියලා තමන්ගේ දේපළ බෙදී යාම පිළිබඳව තමන් කැමති ආකාරය කොයි විදිහටද කියලා ලිඛිතව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ට තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වුණාට පස්සේ, ඒ කියන්නේ මං තමන්ගේ බැංකු කටයුතු, තමන්ගේ දේපළ විකිණීම සම්බන්ධයෙන්, තමන්ට කොටස් වෙළඳපොලේ කොටස් තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන්, ඒ වගේම තමන්ගේ බැංකු ඉතුරුම් සම්බන්ධයෙන්, තමන්ගේ සුපර්නුවේෂන් එක සම්බන්ධයෙන් කියන සියලුම ආකාරයේ මූල්‍යම කටයුතු කොයි විදිහටද සිදුව යුත්තේ කියන එක තමන්ට හොඳ සිහිය තියෙන, කියන්නේ මනා සිහි බුද්ධිය සහ විචාර බුද්ධිය තියෙන අතරතුර ෆයිනෑන්ෂල් පවර් ඔෆ් ඇටර්නි කියන ලියවිල්ලක් සූදානම් කරලා ඒ හරහා සුදුසු පුද්ගලයෙක් පත් කරන්න ඕන. ඒ වගේම ඇඩ්වාන්ස් කියා ඩිරෙක්ටිව්ස්, එහෙම නැත්නම් medical endurance power of attorney ඒ කියන ලියවිල්ල හරහා තමන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තමන්ට තීරණ ගැනීමට නොහැකි අවස්ථාවක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න සුදුසු පුද්ගලයෙක් පත් කරලා තියෙන්න ඕනේ. අර තමන්ට හොඳ සිහි බුද්ධියෙන් ඉන්නකොට තමන් පත් කරන පුද්ගලයන් තමයි තමන්ට ඩිමෙන්ෂියා තත්ත්වයට පත් වෙලා තීරණ ගැනීමට හැකියාවක් නැතුව ලීගල් කැපැසිටි එකක් නැති වෙන අවස්ථාවේදී අර පත් කරන පුද්ගලයන්ට තමයි තමන් වෙනුවෙන් තීරණ ගැනීමට නෛතිකව බලය ලබා දෙන්නේ. ඉතින් එහෙම ලබා දුන්න පුද්ගලයන්ට තමයි ඊට පස්සේ තමන් වෙනුවෙන් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පසුවන අවස්ථාවේදී තමන් වෙනුවෙන් තීරණ ගැනීමට හැකියාව සහ නෛතික බලය තියෙන්නේ. ඒ වගේ මාතින්නේ මං අර කලින් කිව්වා වගේ මේ විදිහට නීත්‍යානුකූලව තමන් වෙනුවෙන් කටයුතු කිරීමට ඇටර්නිවරයෙක්, එහෙම නැත්නම් ඒජන්ට් කෙනෙක් පත් කරලා නැත්නම් ඒ පුද්ගලයාගේ සමීපම පවුලේ සමාජිකයන්ට සිද්ධ වෙනවා ඒ ප්‍රාන්තයට අදාළ සිවිල් ඇඩ්මිනිස්ට්‍රේටිව් ට්‍රයිබ්‍යුනල් එකට අයදුම් කරලා ඒ මාර්ගයෙන් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයා වෙනුවෙන් තීරණ ගැනීමට සුදුසු ඇටනිවරයෙක් පත් කර ගන්නට. ඉතින් එක පොඩ්ඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් ඒ විදිහට තමයි ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට එන්න කලින් ගැන තමන් වෙනුවෙන් තීරණ ගැනීමට හැකියාව තිබෙන කාලයේ තමන් වෙනුවෙන් තීරණ ගන්නට පුද්ගලයෙක්ව පත් කරලා නැත්නම් කෝට් ඕඩර් එකක් මගින් තමයි තමන් වෙනුවෙන් ක්‍රියා කිරීමට පුද්ගලයෙක්ව පත් කර ගන්නට සිද්ධ වෙන්නේ.
ඔවනිශ්නී අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමු මේ ඩිමෙන්ෂියාව ඇති පුද්ගලයන් සඳහා නීතිමය අයිතීන් සහ වගකීම් ඔස්ට්‍රේලියාව තුළ පැවතීමේ ඇති වැදගත්කම කුමක්ද?
ඔවතිනි ඒ කියන්නේ දැන් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයක පුද්ගලයෙක් පසු වෙනවා නම් ඒ පුද්ගලයාට අතර මතක නැති වෙනවා. සමහර වෙලාවට සංනිවේදනයේදී පාවිච්චි කරන්න සුදු වචන අමතක වෙනවා. ඒ වගේම තාර්කිකව සිටීමේ සහ ගැටළු විසඳීමේ අපහසුතා ඇති වෙනවා. සංකීර්ණ කාර්යයන් කරන්න බැහැ. ඒ වගේම තාර්කිකව සිතන්න බැහැ. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක් වගේ වැඩ කිරීමේ හැකියාවක් නැති වෙනවා. එතකොට මේ අඩුව පුරවන්න තමයි තමන් නිරෝගීව සිටින අවස්ථාවේදී ගන්නා තීරණ. තමන් නිරෝගීව සිටින අවස්ථාවේදී ගත හැකියැයි සිතන ආකාරයේම තීරණ ගන්නත්, ඒ විදිහට ක්‍රියා කරන්නත් සුදුසු පරිසරය සකසන්න තමයි තමන් වෙනුවෙන් තමන් හොඳින් දන්නා තමන්ට විශ්වාසය තියන්න පුළුවන් පුද්ගලයෙක්ව තමන්ගේ ඇටනිවරයා විදිහට පත් කර ගත යුතු වන්නේ. ඉතින් එහෙම පත් කර ගන්න එකෙන් වෙන්නේ අර ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයේ පසුවන පුද්ගලයාට තියෙන අයිතිවාසිකම්, තියෙන සුරක්ෂිතකම, ආරක්ෂා කිරීම. ඉතින් ඒ මූලධර්මය මත ඉඳලා තමයි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමම පදනම් කරගෙන තමයි මේ ඔස්ට්‍රේලියාව තුළ ඩිමෙන්ෂියා රෝගීන් පිළිබඳව නීතියේ ආවරණයක් සලස්සලා තියෙන්නේ.
ඔබ අපි අද කතා බහ කරමින් සිටියේ ඔස්ට්‍රේලියාව තුළ ඩිමෙන්ෂියාව ඇති පුද්ගලයෙකුට ඇති නීතිමය අයිතීන් මොනවද කියන කාරණය පිළිබඳව ඒ සඳහා අප සමග සම්බන්ධ වුණේ මෙල්බර්න් නුවර බැරිස්ටවරියක් සහ සොලිසිටවරියක් ලෙස කටයුතු කරන නීතිඥ ඩිෂ්නි ගල්කටුවේ අසමාන මහත්මිය. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වන SBS සිංහල ගුවන් විදුලිය සමග සම්බන්ධ වූවාට
බොහොම ස්තුතියි.